තෙරුවන් සරණයි අප ඇහෙනවද?
තෙරුවන් සරණයි, අපිට ඇහෙනවා.
හොඳයි, අපි එහෙනම් ආරම්භ කරමුනේ. දාදා අපිට මුලින්ම තියෙන යෝගාශ්‍රම කතිකාවත කතා කරන්න නේද?
අද අපිට තියෙන්නේ යෝගාවචර දිනචරියාව පොතේ සඳහන් වෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ කොවිඩ් 19 පැතෙන් සම්බන්ධ වෙන්නේ.
හොඳයි ආචාර්යතුම.
මේ ස්වාමීන් වහන්සේ නම් අවසරයි, මම ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේට ඒ සඳහා අපිට ඉදිරිපත් කිරීම සිද්ධ කරන සේක්වා කියලා. අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්යයේ බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සැමදෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටැන, ඇදුරු උවටැන, ගිලන් වැඩිහිටි උවටැන යන ආදීන්හි සුදුසු කල්හි යෙදී සිරිත් රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහිවත් සපයා සිය කුටියට යා යුතු. බණදහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහි යෙදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකයෙහිලා තැම්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසියුරු දරා කමඨහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආ යුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙත්හි යෙදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලම්පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොට රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටට දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දෙයෙහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. ඒහින් අත්‍යවශ්‍යක කිසක් නැතොත් අනුන් වසන කුටියට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන ගමන්හිදීද ගමනාගමන ශුද්ධිය නිතර පැතිය යුතුය. අනිකෙකුට හිරිහැර වෙනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතිකු විය යුතු. බැහැර පිරිසිදුව නිතර රැකගනිමින් දසධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කිහිප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිත තබාගත යුතුය. සංඝයාගේ කුදුම් අහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනාවක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාරී වන්නාසේම සංවාසාරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණණයට උපකාරවන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහගත යුතුය. ප්‍රමාණීය ඉක්මව කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ග්‍රහණ ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි.
බොහොමත්ම පින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප කෙරෙහි කරුණාවෙන් ඒ යෝගාශ්‍රම දිනචරියාව කතිකාවත අප වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඊළඟට අපි අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ සංගීත සූත්‍රයේ ඒ කාරණාවලට. ඉතින් ඒ සඳහාත් මම බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අප කෙරෙහි කරුණාවෙන් ඒ කාරණා අපිට ඉදිරිපත් කරන ලෙසට. අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි අශිතු. දීඝනිකායේ පාඨික වර්ගයේ සංගීති සූත්‍රයේ පංචක වර්ගයේ 11 වෙනි කොටසේ අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්මදක්ඛහතා තත්ත සබ්බේ හේව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ටිනිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං ඇවැත්නි දන්නා දක්නා අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවැත්විය හැකි වන්නේද බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැය යුතුය විවද නොකල යුතුය. එය බොහෝ දිනාට හිත පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිසනට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කතමේ පංච කවර ධර්ම කවර පංච ධර්ම කෙනෙක්ද? පංචීන්ද්‍රියානි ඉන්ද්‍රිය පසක, අපරියානි අපරානිපි පංචීන්ද්‍රියානි, සද්දීන්ද්‍රියං විරීන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤීන්ද්‍රියං, අන්‍ය වූ ඉන්ද්‍රිය පසක, සද්ධා ඉන්ද්‍රිය, විරීන්ද්‍රිය, ස්මෘති ඉන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. අදාශතුන් සද්දීන්ද්‍රිය කියන කොටස සඳහන් වෙලා තියෙන්නේ පොතේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, අවසරයි.
හොඳයි.
ඉදිරිපත් කිරීම සිද්ධ කළා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මේ අවස්ථාවේ සහ සම්බන්ධ වන්නා වූ සියලුම මහා සංඝ රත්නයන් අවසරයි. එතකොට අපි සංගීත සූත්‍රයේදී අපි සාකච්ඡා කරගෙන ආවේ මේ දවස්වල පංචක නිපාතය. ඒකේ ඉන්ද්‍රිය කොටස් තමයි අපි සාකච්ඡා කරමින් ආවේ. ගෞරවනීය ලුක ස්වාමින් වහන්සේ පංච ඉන්ද්‍රිය ඒ කොටසින් තමයි සම්බන්ධ වුණේ නැත්තේ. ඒකට අපි තමයි ආරම්භ කරේ පංචේන්ද්‍රිය කියන කොටස්. පළවෙනියටම අපි ඉගෙන ගත්තා පංචේන්ද්‍රිය කියලා චක්ඛේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගහනේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය කියලා. ඊට පස්සේ තවත් පංචකයක් අපි අධ්‍යයනය කරා, විමර්ශනය කළා. ඒ තමයි සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය කියලා. ඊට පස්සේ අවසාන වශයෙන් තවත් පංචකයක් අපිට ඉදිරිපත් කරනවා මේ සංගීත සූත්‍රය යටතේම. සද්ධීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤීන්ද්‍රිය කියන මෙන්න මේ පහ. එතකොට මේක දිහා බැලුවා, මේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බැලුවාම මේවා අතර යම් යම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවයේ තියෙන නිසාම තමයි අපි කලින් කරපු ඒවා ටිකක් මේ වෙලාවේදී මතක් කරන්න යෙදුනේ. ඉතින් අපි මුලින්ම ඉගෙන ගත්තේ, මුලින්ම අධ්‍යයනය කරන්න යෙදුනේ, විමර්ශනය කළේ, සොයා බැලුවේ කයට අදාළ දේ, නාම රූප කයට අදාළ ඉන්ද්‍රිය ධර්ම පහ. එතකොට ඒක චක්කු, සෝත, ගාන, ජීව, කාය කියන ඒවා පිළිබඳ කතා කරා. එතකොට මේවාට අමතරව අද දිනේදී අපි ඉන්ද්‍රිය කොටස නිමා කරන හින්දායි මම මේක මේ කාරණාව සාකච්ඡාවට බඳුන් කරන්නේ. එතකොට අපි සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රිය ධර්මයන් විදිහට ගත්තොත් එහෙම ඔක්කොම ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා 22ක්. ඒ 22ේ පළවෙනි පංචකය තමයි අපි වෙන්දා කලින් ඉගෙන ගත්තා වගේ චක්ෂුරාදී ඉන්ද්‍රිය පහ කියලා කියන්නේ. ඊට පස්සේ මේ කායින්ද්‍රියට පස්සේ අපි සාකච්ඡා කරන්න ඕනි තව ඉන්ද්‍රිය ටිකක් තියෙනවා. ඒ තමයි ඉත්ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය සහ මනේන්ද්‍රිය කියන මෙන්න මේ කාරණාව. මොකද චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ එකතු වුණෙන් පස්සේ තමයි සත්වයා කියන විවහාරය අපිට පැන නගින්නේ. මේ සත්වයා කියන විවහාරය පැන නැංගෙන් පස්සේ තමයි අපිට ඉස්ත්‍රි භාවේ, පුරුෂ භාවේ, ජීවිතයක්, මනසක් පිළිබඳ කතා බහ කරන්න ලං මේ හැකියාවක් ලැබෙන්නේ. එතකොට මුලින්ම ඇයි චක්ෂුරාදී ඉන්ද්‍රියන් මුලින්ම අපිට දක්වලා තියෙන්නේ මේ විපස්සනා ආදී කෘත්‍යයන්ට පහසු වෙන්න තමයි මේ මුලින්ම කාය ආදී මේ චක්ෂුරාදී ඉන්ද්‍රියන් ටික අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් අපේ අවධානය යොමු කරලා බලමු මේවයි සදාහන් වෙච්චේ නැති ඉතිරි ඉන්ද්‍රියන් ටිකට. ඒ පළවෙනි කාරණේ වෙන්නේ එතකොට ඉත්ති ඉන්ද්‍රිය කියන එක. ඉත්ති ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉස්ත්‍රි භව රූපය. දැන් අපි අටවිසි රූපේ පිළිබඳ සාකච්ඡා කරොත් ඒකේ තියෙන ඉස්ත්‍රි භව රූපය මෙතන ඉස්ත්‍රි ඉන්ද්‍රිය විදිහට හඳුන්වනවා. ඊට පස්සේ කම්මචිත්ත රිතෝ ආහාර කියන හතර ප්‍රත්‍යයෙන්ම උපදවන ලද රූපයන්ට හේවත් එහෙමත් නැත්නම් මුළු පංචස්කන්ධයටම ප්‍රවෘත්ති කාලයේදී, ඒ කියන්නේ කම්මචිත්ත රිතෝ ආහාර කියන සතර ප්‍රත්‍යයෙන් උපදවන්නා වූ රූපයන්ට ප්‍රවෘත්ති කාලයේදී, කියන්නේ ඊට පස්සේ පවත්නා වූ කාලයේදී යම් ස්ත්‍රී ලිංගයක්, ස්ත්‍රී නිමිත්තක්, ස්ත්‍රී ආකල්පයක් පහළ කරවීමේ ස්වභාවය ලබා දෙන්නේ මේ ඉත්ති ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මය. දැන් ස්ත්‍රියක් ගත්තාම ස්ත්‍රියගේ තියෙන යම් රූප කොටස් ගත්තත් ඒවා ගත්තාම ඒවා ස්ත්‍රී ස්වභාවය ඒවා කැවිලා තියෙන. ඒකේ ඒවා අයින් කරන්න බෑ. ඒ භව රූප කියන ඒවා මේවට සම්බන්ධයි. එතකොට ඒකේ කෙස් ගහක් ගත්තත් පුරුෂයෙක්ට වඩා වෙනසක් තියෙනවා. අපේ නූතන විද්‍යාත්මකව මේක වෙනස්කම් පැහැදිලි කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපේ ධර්මානුකූලව ගත්තා මේකේ යම් වෙනස්කම් තියෙනවා. එතකොට ඒ ස්ත්‍රී භාවී, ස්ත්‍රී ස්වභාවී, ස්ත්‍රී හැඟීම්, ස්ත්‍රී ආකල්ප ඇති කරන්නේ මේ ස්ත්‍රී ඉන්ද්‍රිය. එතකොට මේ ස්ත්‍රී ඉන්ද්‍රිය නිසාම තමයි යම් යම් හෝමෝන ආදී ක්‍රියාත්මක වීම සිද්ධ වෙලා ඒ ස්ත්‍රියාවගේ ඒ ස්ත්‍රී ස්වභාවය මතුවෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ පුරුෂ ඉන්ද්‍රිය කියන එක. පුරුෂ ඉන්ද්‍රිය කියන්නේ කලින් කිව්වා වගේම පුරුෂ භව රූපය. ඒ කියන්නේ චතු සමුට්ඨානික රූප කලාප හටගත්තයින් පස්සේ මේ වාගේ ප්‍රවෘත්ති කාලයේදී පුරුෂ ස්වභාවයක්, පුරුෂ නිමිත්ත, පුරුෂ ආකල්පයක් ඇතිකිරීමක් කරනවා නම් ඇති කරන්නේ මේ පුරුෂ ඉන්ද්‍රිය තුළින්. එතකොට ස්ත්‍රී ඉන්ද්‍රිය සහ පුරුෂ ඉන්ද්‍රිය නැති සත්ත්ව කොටාසේ තමයි අපි නපුංසකයෝ කියලා හඳුන්වන්නේ. ඒගොල්ලන්ගේ භාව රූප කියන එක නැහැ. ඒ භාව රූප කියන ස්වභාවය, භාවය කියන්නේ ස්වභාවය කියන අර්ථයනේ. ඒ භාව ස්වභාවය නැති නිසා ඉංගුලන්ට ස්ත්‍රී භාවයක් හෝ පුරුෂ භාවයක් පැනවීමක් සිද්ධ කරන්න බැහැ. එතකොට ප්‍රතිසන්ධි කාලයේදී හිමන් නැතනම් මවකුස පිළිසිඳ ගැනීමේදී ඔය කියන භාව රූපයන්ගෙන් තොරව පහළ වුණොත් එහෙම නපුංසක භාවයේ තියෙනවා. ඉතින් නපුංසක භාවයේ තියෙන භාග්‍යවතුන් වහන්සේ ගර්හා කරේ නැති වුණත් පැවිද්දෙන් පවා ඒ අය වළක්වලා තියෙන පැවිදි කරන්න අපිට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කර යුතු ඉන්ද්‍රියක් තමයි ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ ස්ත්‍රී භව පුරුෂ භව වගේම ජීවිතය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි ජීවිත ඉන්ද්‍රිය කියන එක. සත්වයා පිළිබඳ ජීව සංඥාව ලබන්නේ මෙන්න මේ ජීවිත ඉන්ද්‍රිය මගින්. එතකොට මේ ජීවිත ඉන්ද්‍රිය ක්ෂය වුණොත්, ජීවිත ඉන්ද්‍රිය නැති වුණොත් ඒ පුද්ගලයාගේ, ඒ සත්වයාගේ පැවැත්මක් නැහැ. එතකොට මේ ජීවිතේන්ද්‍රය වර්ග වශයෙන් ගත්තොත් ඉතින් කොටස් දෙකක් තියෙනවා, නාම ජීවිතේන්ද්‍රය සහ රූප ජීවිතේන්ද්‍රය කියලා. නාම ජීවිතේන්ද්‍රය කියලා ගන්නේ අපි සියලුම නාම ධර්මයන්, වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මයන් පැවැත්වීම සඳහා, අඛණ්ඩව සන්තතිය පැවැත්වීම සඳහා උපකාරී වන්නේ මේ නාම ජීවිතේන්ද්‍රය. රූප ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ කර්මජ රූප කලාපේ තම අපි ගත්තොත්, එම නාම රූප ධර්ම වලින් ගත්තොත් රූපස්කන්ධය. මේ රූපස්කන්ධය පැවැත්ම සඳහා ඒ අඛණ්ඩ සන්තතියක් පවත්වාගෙන යාම සඳහා උපකාර කරන්නේ මේ රූප ජීවිත ඉන්ද්‍රිය. ඊට පස්සේ අපිට කතා කළ යුතු එකක් තමයි මන ඉන්ද්‍රිය කියලා කියන්නේ. මන ඉන්ද්‍රිය අපි හඳුන්වන්නේ මෙතන කෙලින්ම චිත්තය. විජානන කෘත්‍යය කියන්නේ දැනගැනීම් කෘත්‍යයේදී, යම් කිසි දෙයක් දැනගැනීමේ කෘත්‍යයේදී, එහෙමත් නැත්නම් අරමුණු දැනීම් සිදු කිරීමේදී ඒ සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන්නේ මේ මන ඉන්ද්‍රිය. ඒ නිසාම තමයි භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ අපිට මුලින්ම දේශනා කරන්නේ මනෝ පුබ්බංගම ධම්මා, මනෝ සෙට්ටා මනෝමයා කියන කාරණේ. මනෝ පෝරාංගම භාවයේ සිද්ධ වෙන්නේ මෙන්න මේ මන ඉන්ද්‍රිය නිසා. මනෝ පෝරාංගම කියන්නේ මනස, මේ මන ඉන්ද්‍රිය පෝරාංගම වෙනවා කියන කාරණේ. ඒ පිළිබඳ සාකච්ඡා කරයින් පස්සේ තමයි අපිට මේ වේදනා සම්බන්ධයෙන් ඊළඟට එන මේ සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනසේන්ද්‍රිය, දෝමනසේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය පිළිබඳ සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට අපි ඒව කලින් සතිවල සාකච්ඡා කරන්න යෙදුණා. ඊට පස්සේ දැන් අපි ප්‍රවේශය ලබා ගන්න අද දවසේ පංචකය. ඒ තමයි සද්ධීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් පහට. දැන් චක්කුසෝත ගාහන ජීවහා කාය කියන මේ ඉන්ද්‍රයන්ගෙන් සත්වයා නිර්මාණය වෙනවා. ඊට පස්සේ ආර ඉත්ති පුරුෂ භාව, මේ ඊට පස්සේ මන, මෙන්න මේවා ජීවිත ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රයන්ගෙන් මේ සත්වයා තවදුරටත් පැවැත්ම තහවුරු කරනවා. ඊට පස්සේ ඒ පැවැත්ම නතර කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඒ පැවැත්ම විදර්ශනාවට ලක් කරලා සංසාර ගම නතර කරන්න පුළුවන් ඉන්ද්‍රිය පහ පිළිබඳ තමයි අද දිනේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට එයින් පළවෙනි එක ගත්තාම පළවෙනි එක වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධාව, ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, ශ්‍රද්ධාව කියන එක. එතකොට ශ්‍රද්ධාවේ තියෙන ප්‍රධානම කෘත්‍යයෙන් හෙවත් කාර්යය තමයි අශ්‍රද්ධාව නම් වූ ප්‍රතිපක්ෂ ධර්මය මැඩපවත්වලා ඒත් එක්ක යෙදෙන්නා වූ චිත්තචෛතසික ධර්මයන් උප්පත්තිය වළක්වලා බුද්ධාදී ධර්මයන් කෙරෙහි, බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ යටතැන් කෙරෙහි පැහැදීම ඇති කෙරවීම සිද්ධ කරන්නේ මෙන්න මේ ශ්‍රද්ධා කියන ඉන්ද්‍රිය ධර්මයෙන්. එතකොට ශ්‍රද්ධාව ඒ අවස්ථාවන් වලදී ඊශ්වර භාවය ගැන ක්‍රියාත්මක වීමෙන් මේක ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. සද්ධානුසාරී යනාදී තැන්වලදී අපිට ඒ කාරණාවන් හොඳට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ විරි ඉන්ද්‍රිය කියන කාරණේ. විරිය ඉන්ද්‍රියක් බවට විරිය ඉන්ද්‍රිය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි වීරය කියන එක අපි වීර චෛතසිකය කියලා කියන්නේ. එතකොට මේ වීරය අපේ බොජ්ජංග ධර්මවල ගත්තත් වැඩි වශයෙන්ම යෙදෙන ධර්මතාවයක්. වැඩිපුරම යෙදෙන ධර්මතාවයක් තමයි මේ වීරය කියන එක. කටයු යම් කිසි කාර්යයක් කරනකොට ඒ කාර්ය පිළිබඳ තියෙන මැලි භාවය දුරු කරලා නොපසුබට උත්සාහය ඇති කරලා ඒ වගේම ඒ කාර්යයන් සිද්ධ කිරීමේදී ඒ කාර්යයට උපස්තම්භක උපස්තම්භක කියලා කියන්නේ පැවැත්ම සඳහා හරියට නිකන් වැටෙන්න තියෙන ගෙයකට මුක්කු ගහලා අල්ලන් ඉන්නවා වගේ ඒ උපස්තම්භක භාවය ලබා දෙන්නේ මෙන්න මේ වීරිය ඉන්ද්‍රිය. ඒතොර මේ වී ශ්‍රද්ධා ඉන්ද්‍රිය වගේ මේ වීරිය ඉන්ද්‍රියත් අපේ භාවනා කටයුතු වලට අතිශයින්ම අවශ්‍ය වෙන දෙයක් මේ ඉස්සරහට යනකොට. දැන් ලොකු ස්වාමීන් වහන්සේ වෙලාවකට අපිට මතක් කරපු කාරණයක් තමයි යම් කිසි වෙලාවක අපි භාවනාවේ පවා ඉන්නකොට ඒ කර්මස්ථානය පිළිබඳ හොඳට වැටහෙම් ඇති වෙලා තියෙනකොට යම් කිසි අවස්ථාවක් එනවා අපිට කියන්නේ හරියට නිශ්චයක් ගන්න බැරි තැන්. කියන්නේ මොකද්ද මේ වෙන්නේ කියනවත් හොයාගන්න බැරි තැන්. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මතක් කරපු දෙයක් තමයි ඉතින් අන්න මේ වෙලාවට තමයි අපිට ශ්‍රද්ධාව ඕනි කරන්නේ. කියන්නේ මේ වෙලාවේදී කමඨහනත් හරින්නේ නැතුව ඒ කමඨහන තුල බැසගෙන ඉන්න උපකාරී වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් තුලින්. එතකොට මේ ශ්‍රද්ධාවෙන් තමයි අපිට ඒ කමඨහන අත් නොහැර ඉන්න උපකාර කරන්නේ. විරිය ඉන්ද්‍රියෙන් අපිට උපකාර කරනවා තවදුරටත් ඒක තුල යෙදීම සිද්ධ කරන්න. ග්‍රහණය කිරීම තව එක අත් නොහැර සිටීම තව එක අත් නොහැර සිටීමින් වෙර වැඩීම එහෙමත් නැත්නම් වීර්ය කිරීම තව පැත්තක්. ඉතින් මේ ඉතින් මේවා අපිට අපේ ඉදිනදා භාවනා ජීවිතයට යෝගාවචර ජීවිතයට අතිශයින් වැදගත් දෙනවා. ඊට පස්සේ සතීන්ද්‍රිය ගැන තමයි මෙතන කතා කරන්නේ. සතීන්ද්‍රිය කියලා කියන්නේ අපි හැමෝම දන්න සතිය. ඉතින් අරමුණු වටහා ගන්නකොට එහෙමත් නැත්නම් අරමුණු සිහි කිරීමේදී සිත ආරක්ෂා කිරීමක් සිදු කරන්නේ සිත ආරක්ෂා කරමින් ඒ ධර්මයන්ට ඊශ්වර භාවය අපිට ලබා දෙන්නේ මේ සතිය මගින්. එතකොට සතිය කියලා කියන්නේ සර්ව කුසල පාක්ෂික වශයෙන් ගත් කුසල පාක්ෂික වශයෙන් ගත්තු සර්ව කුසල පාක්ෂික චෛතසිකය. යම් තැනකින් සතිය තියෙනවා එතන කුසලයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් දේශනා කළේ මෙන්න මේ කාණේ යාවදේව ඥානමත්ථය පටිසතිමත්ථය සති සම්පජඤ්ඤය කියන දෙක කාරණා දෙක වැඩි කිරීම සඳහා. මුළු සතිපට්ඨාන සූත්‍රයේම තියෙන සෑම පබ්බයක් ගානේම සතියයි සම්පජඤ්ඤයයි සීයයි නෝනයි සීයයි නෝනයි මේ දෙක තමයි අපිට යන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න යෙදෙන්නේ සමාධි ඉන්ද්‍රිය කියන එක. සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය. එතකොට සමාධියයි සතියයි අතර තියෙන වෙනස්කම් බලන්න ගත්තොත් එහෙනම් ගොඩක් අපිට තියෙන ප්‍රශ්නය ගොඩක් දෙන තියෙන ප්‍රශ්නයක් තමයි මොකද සතියයි සමාධිය අතර තියෙන වෙනස මොකද්ද කියන එක. ඒතර සමතයයි විපස්සනාවයි වෙන් වෙන්නේ තොන්නොතන. දැන් සමතේ ගත්තොත් එහෙම එකම අරමුණක් තුළ සිත පැවැත්වීම සිත එක කිරීම තමයි අපි කතා කරන්නේ. නමුත් විපස්සනා පැත්තෙන් කතා කරනකොට එනේන අරමුණේ සිහිය පැවැත්වීම පිළිමත අපි සාකච්ඡා කරන සතිපට්ඨාන ආදී සූත්‍ර ධර්ම සූත්‍ර පරයයන් තුල. ඒතර සමතයයි විපස්සනාවයි වෙන් වෙන්නේ මෙන්න මේ සතියයි සමාධියයි කියන දෙකේ ඊශ්වර භාවය මත. ඊශ්වර භාවය එතකොට එතනින් අදහස් කරන්නේ සමාධි විපස්සනා පැත්තෙන් සමාධිය කියන එක නැහැ කියන එක තියෙනවා. නමුත් අර ඊශ්වර භාවය කියන එක තමයි එතන අපි මේ අපිට අදාළ වෙන්නේ. අවසාන ඉන්ද්‍රිය තමයි ඒ පංචකයේ තියෙන පඤ්ඤා ඉන්ද්‍රිය. පඤ්ඤා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉතින් ප්‍රඥාව. චෛතසිකය වශයෙන් ගත්තොත් අමෝහ චෛතසිකය. ඒතොර අමෝහ චෛතසිකය නිකම්ම එහෙම විස්තර කරාට මදි. සාමාන්‍ය හඳුන්වන්නේ ඒ දේවල් පිළිබඳ ඒ වස්තුන් පිළිබඳ විශේෂ ලක්ෂණ අනිත්‍ය ආදී වූ සාමාන්‍ය ලක්ෂණ අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ නිතර ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය ලක්ෂණ සහ පච්චත්ත ලක්ෂණ කියන ඒවා. මෙන්න මේ පච්චත්ත කියලා කියන්නේ ඒ ධර්මයන්ට අදාළ විශේෂ ලක්ෂණ. ඊට පස්සේ සාමාන්‍ය ලක්ෂණ කියලා කියන්නේ ඒ සීලෝම ධර්මයන්ට අදාළ පොදු ලක්ෂණ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ධාතුමනසිකාරය කරන යෝගාවචරයෙක්ට ආනාපානෙ ඔස්සේ හෝ යම් කිසි භවනා කර්මස්ථානයක් ඔස්සේ ධාතු මනසිකාරයට ප්‍රවේශ වුණයින් පස්සේ ඒ ධාතුන්ගේ ස්වභාවය වැටහෙනවා නම් ඒ ආපෝ මේ කියන්නේ පඨවියේ තියෙන පඨවි ස්වභාවය වායෝ ධාතුවේ තියෙන වායෝ ස්වභාවය මේවා මේ ධාතුන්ගේ වෙන්වෙන් වශයෙන් ලක්ෂණ අවබෝධ කර ගැනීම ඒක අපි හඳුන්වන්නේ පච්චත්ත ලක්ෂණ කියලා. මොකද වායෝ ධාතුවේ තියෙන ලක්ෂණය පඨවි ධාතුවේ නැහැ. පඨවි ධාතුවේ තියෙන ලක්ෂණය තේජෝ ධාතුවේ නැහැ. එතකොට ඒ ධාතුන්ට ආවේනික වූ ලක්ෂණ තියෙනවා. ආන් ඒ ආවේනික ලක්ෂණ තමයි හඳුන්වන්නේ අපි පච්චත්ත ලක්ෂණ කියලා. ඒ ධාතුන්ට ආවේනික වූ ලක්ෂණ. ඉතින් මෙහෙම ධාතු මනසකාරී කරමින් තවදුරටත් යෝගාවචරය සිහිය සහ නුවණ දියුණු කරනකොට ඒ ගන්නා වූ සීලෝම ධාතුන්ගේ සාමාන්‍ය ලක්ෂණ ටික පේන්න පටන් ගන්නවා. කටවචනින් කියනවා නෙමෙයි, පේන්න පටන් ගන්නවා, දැනෙන්න පටන් ගන්නවා, ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. එතකොට මොනවද ඒ සාමාන්‍ය ලක්ෂණ විදිහට දකින්න? එයාට පේනවා පඨවිය ගත්තා, ඊට පස්සේ වායෝ ධාතුවේ ධාතු ස්වභාවය ගත්තා. මේවේ තියෙන යම් පොදු ලක්ෂණයක්, හට ගැනීමක්, නිරුද්ධ වීමක්, එහෙම නැත්නම් මුලින්ම එයා දකින්නේ වෙනස් වීමක් විදිහට. යම් කිසි වෙනස් වීමක්, චංචල වෙනස් වන ස්වභාවයක් තමයි දකින්නේ. පඨවි වුණත් එකම ස්වභාවයකට නැහැ, වෙනස් වන ස්වභාවයක් තමයි දකින්නේ. ඒ වෙනස් වන ස්වභාවය මොකද්ද කියලා තවදුරටත් හිත අරමුණට හිත දාලා බලනකොට පේනවා මේ වෙනස් වෙනවා කියන එක එන්නෙම හට ගැනීම නිරුද්ධ වීම කියන කාරණේ මත කියන එක යෝගාවචරය තේරුම් ගන්න. අන්න එතකොට එයා යනවා පච්චත්ත ලක්ෂණ කියන සීමාවන් ඉක්මවලා සාමාන්‍ය ලක්ෂණ සීලෝම ධාතුන්ට ධාතුන්ගේ තියෙන පොදු ලක්ෂණයන්, ඒ කියන්නේ අනිත්‍ය ආදී ධර්මයන් දැකීම. එතකොට මේ දැකීම සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන පඤ්ඤා ඉන්ද්‍රිය. පඤ්ඤා ඉන්ද්‍රිය හරහා තමයි මේ අවබෝධය අපි ඇති කරගන්නේ. ඒ වගේම අසම්මෝහය, එමත් නැත්නම් නුමුලා භාවය සිද්ධ කරන්නත් මේ පඤ්ඤා ඉන්ද්‍රිය අපිට උපකාරී වෙනවා. එතකොට මේ පිළිබඳ කතා කරා අපි ඉන්ද්‍රිය ධර්ම, එතකොට අපි සාකච්ඡා කළා මේ සූත්‍රයට අනුව තියෙනවා 15. ඒ වගේම අපි කලින් කතා කරා සූත්‍රයේ සඳහන් නැති වෙනත් සූත්‍රවල සඳහන් වන ඉන්ද්‍රිය ධර්ම 4. ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, මනින්ද්‍රිය කියලා. ඊට අමතරව අපි කතා කළ යුතු තවත් ඉන්ද්‍රිය ධර්ම 3ක් තියෙන. මේ ඔක්කොම බුද්ධ දේශනාවේ තියෙන ඒවා. එතකොට ඒවා මෙතෙන්ට අදාළ හින්දා අපි ඒවා සාකච්ඡාවට බඳුන් කරන්නේ. එතකොට මේ අවසාන ඉන්ද්‍රිය 3 තමයි අපි දැනගත යුතු. නමුත් මෙතන සඳහන් නැහැ. ඉන්ද්‍රිය තමයි අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤින්ද්‍රිය, අඤ්ඤතාවි ඉන්ද්‍රිය. එතකොට අපිට එන ඔක්කොම ඉන්ද්‍රිය ධර්මයන් 22ක් අපි මෙතන 15ක් කතා කරා. ඊට පස්සේ භව, ඉස්ත්‍රි ආදී ඒ ඉන්ද්‍රියන් ධර්ම 4ක් කතා කරා. ඒතර 15යි 4යි 19යි. ඊට පස්සේ දැන් මේ වෙලාවේ අපිට සාකච්ඡාවට බඳුන් කරන්න තියෙනවා තව 3ක්. අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤින්ද්‍රිය, අඤ්ඤතාවි ඉන්ද්‍රිය කියන ඒවා. අපි බලමු මේවා මොනවද කියලා. අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. අනඤ්ඤාත, අනඤ්ඤාත, අඤ්ඤාත කියලා කියන්නේ දැන ගැනීම කියන එක. අනඤ්ඤාත කියලා කියන්නේ පූර්වේ දැන නොගත් කියන එක. අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය පූර්වේ දැන නොගද්දී දැන ගන්නවමින් දැන ගන්නා වූ ඉන්ද්‍රිය හඳුන්වනවා අනඤ්ඤාත තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා. ඒතොර මේක අපේ යෝගාවචර ජීවිතය දිහා ගත්තහම යෝගාවචරයට ඇති වෙන්නේ මේ සංසාරයක් කෙලවර කරන අවස්ථාවකදී පමණයි. කොටින්ම කිව්වොත් සෝවාන් මාර්ග සිතෙහි යෙදෙන ප්‍රඥාවම තමයි මෙතන අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය විදිහට හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රඥාව අපි කලින් කතා කරපු පඤ්ඤා ඉන්ද්‍රිය මීට කලින් බොහෝ කාලයක් සංසාරයව කල්ප කෝටි ගණනාවක් ආවා. නමුත් මෙන්න මේ නිර්වාණ ධාතුව, නිර්වාණය මීට කලින් සාක්ෂාත් කළේ නැහැ. අසංකත ධාතුව නාමකයෙන් ස්පර්ශ කළේ නැහැ. ඒ මීට කලින් නාමකයෙන් ස්පර්ශ නොකරපු මෙන්න මේ නිර්වාණ ධාතුව සෝවාන් මාර්ගයේදී සාධනය කිරීමත් සමග, එහෙමත් නැතිනම් ස්පර්ශ කිරීමත් සමගම තමයි මේ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී වෙන්නේ. ක්‍රියාකාරී වීමෙන්ම තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට මේ දෙක වෙන් කරන්න බෑ. එතකොට එන්නේ ස්වභාවය අපිට ලබා දෙන්නේ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියන එක. එතකොට ඒක අපි සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙන සූත්‍ර දේශනාවලට අනුව ගත්තා. මේක සිද්ධ වෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කිරීම, ඒහා සම්ප්‍රයුක්ත ධර්මයන්ොත් ප්‍රහාණයට අභිමුඛ කිරීම, මෙන්න මේ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රියේ තියෙන කෘත්‍යය. එතකොට ඒක භාවනා ජීවිතේ, භාවනා ජීවිතේ නෙමෙයි මුළු සංසාරයම වෙනස් කරන අවස්ථාවක්. ඊට පස්සේ අපි අවධානය යොමු කරන්නේ අඤ්ඤින්ද්‍රිය කියන එක. එතකොට මේක ගත්තහම මේ අනඤ්ඤා තඤ්ඤස්සාමීතීන්ද්‍රිය සෝවාන් මාර්ගීතින් පමණක්ම සිද්ධ වෙනවා නෙමෙයි. ඊට පස්සේ ඒ අවස්ථාවවලදී ඒක යෙදෙනවා. නමුත් පළවෙනි වතාවට මේ දෙන්නේ සෝවාන් වෙන අවස්ථාවේදී. සකදාගාමි අනාගාමි අරහත් වෙන අවස්ථාවේදී නැවත නැවත අර තට්ටු විදිහට අවබෝධ, يعني අපි කොහොමද කියන්නේ ස්තර වශයෙන් ඒක තහවුරු කිරීම සිද්ධ වෙනවා. නමුත් ආරම්භයේ සිද්ධ වෙන්නේ සෝවන් අවස්ථාවේදී. අඤ්ඤේන්ද්‍රිය කියලා කියන්නේ ඔය කියන විදිහට සෝවන් සකදාගාමි අනාගාමි අරහත් කියන අවස්ථාවේ සෝවන් පලචිත්තේ ඉඳන් ඉදිරියට තියෙන අවස්ථාවේදී මේ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රියම අඤ්ඤේන්ද්‍රිය බවට පත් වෙනවා. සෝවන් අවස්ථාවේදී මේක සෝවන් මාර්ග අවස්ථාවේදී අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා විතරයි අපි මේක හඳුන්වන්නේ. නමුත් දෙතෙනින් එහාට ඉස්සරහට යනකොට අර කලින් මතක් කළා වගේ අර ඒ ස්තරයන්ෙහිදී ඉදිරියට යෑමේදී මෙන්න මේ ඉන්ද්‍රියම හඳුන්වනවා අඤ්ඤේන්ද්‍රිය කියලා. එතකොට එහෙම ගත්තාම අට්ඨපුරිස පුග්ගල. එතකොට එතන ගත්තොත් එහෙම ඒ කාරෙන් වහන්සේලා අට දෙනා වහන්සේ සැලකුවාම සෝවාන් පලස්ත, සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි පලස්ත, අනාගාමි මාර්ගස්ත, අනාගාමි පලස්ත, ඒ වගේම අරහත් මාර්ගස්ත යන ලෝකෝත්තර සිත් 6 දෙන ප්‍රඥාවට කියන මෙන්න මේ අඤ්ඤේන්ද්‍රිය කියලා. ඒතකොට එතන අරහත් මාර්ග සිතින් නවතිනවා. එතනින් ඉස්සරහට යන්නේ නැහැ. එතනින් ඉස්සරහට යනකොට මේකම මේ නාම ධර්මයක් වශයෙන් එකයි. නාම ධර්මයක් වශයෙන් එකක් වුණාට කරන කෘත්‍ය වශයෙන් වෙනස් වෙන නිසා වෙනත් ඉන්ද්‍රියක් විදිහට හඳුන්වනවා අරහත් මාර්ග අවස්ථාවේදී. එතකොට අඤ්ඤේන්ද්‍රිය සිද්ධ කරන දේවල් පිළිබඳ අපි තවදුරටත් සාකච්ඡා කරොත් එහෙම අඤ්ඤේන්ද්‍රිය ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ කාමරාග ව්‍යාපාදී සංයෝජනයන් තුනී කිරීම ප්‍රහාණී කිරීම. ඒ කාමරාග ව්‍යාපාද මෙන්න මේවා තුනී කිරීම සිද්ධ වෙන්නේ සකදාගාමි අවස්ථාවේදී. අනාගාමි අවස්ථාවේදී ප්‍රහාණී කිරීම සිද්ධ වෙනවා. ඊට සමානාදී ධර්මයන් ප්‍රහාණයට මොකද්ද අපි කියන්නේ උද්දම්භාගිය සංයෝජන. ඔව් උද්දම්භාගිය සංයෝජන ප්‍රහාණය සඳහා යොමු කිරීම සිද්ධ වෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්නේ අපි ඊළඟට කතා සාකච්ඡා කරන්න ආව සාකච්ඡා කිරීමේ නියමිත අඤ්ඤාතාවීන්ද්‍රිය කියන කාරණේ යටතේ. උතර අඤ්ඤාතාවීන්ද්‍රිය කියන්නේ අරහත් ඵලචිත්තියේදී අරහත් මාර්ගයේ දක්වා ටික අපි සාකච්ඡා කළ අඤ්ඤේන්ද්‍රිය යටතේ ඊට පස්සේ දැන් අපි එනවා අරහත් ඵලචිත්තියට. අරහත් ඵලචිත්තියේ දෙන්නා වූ ප්‍රඥා චෛතසිකය ප්‍රඥාව අඤ්ඤාතාවීන්ද්‍රිය කියලා හඳුන්වනවා. එතකොට මේක අඤ්ඤාතාවී කියන්නේ ඇයි? චතුරාර්ය සත්‍ය ඒ වගේම නීවරණ ධර්මයන්ගේ අවසානයේ පැමිණි නිසා ඒ උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කරපු උතුමන් වහන්සේලා අඤ්ඤතාවී කියලා කියනවා. ඊට පස්සේ රහතන් වහන්සේ පිළිබඳ ඉන්ද්‍රියට අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියලා අපි හඳුන්වනවා. එතකොට මෙන්න මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය පරිඤ්ඤය, පහතබ්බ, භාවේතබ්බ, සච්චිකාතබ්බ යන ධර්මයන් පරිඥාන පහන භාවනා සාක්ෂාත් කරන වශයෙන් සියලු කෘත්‍යයන් නිම කරලා අපි කියන්නේ කතං කරණීයං කියන ස්වභාවය සිද්ධ කරලා නිර්වාණාභිමුඛ වීම සහ සාජාත ධර්මයන් ඒත් එක්ක යෙදෙන සියලුම ධර්මයන් නිර්වාණයට අභිමුඛ භාවයට පත් කිරීම සිද්ධ කරනවා. එතකොට මේ අපි අවසානයේ කතා කරපු මේ සූත්‍රයේ සඳහන් නොවන මෙන්න මේ අනඤ්ඤා තඤ්ඤස්සාමීතීන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතාවීන්ද්‍රිය කියන ඒවා ලෞකික ජීවිතයේ කිසිලෙසකින්වත් අදාළ වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ලෝකෝත්තර භූමියට, මේ ලෝකයෙන් එතෙර වන්නා වූ උත්තර, එතෙර කියන ඊට මැත්තේ කියන එකනේ, මේ ලෝකෝත්තර භූමියට අයත් ධර්මතා විදිහට තමයි අපි මේවා හඳුනාගත යුත්තේ. හොඳයි, ඒ සම්බන්ධයෙන් කාට හරි අදහස් ප්‍රකාශ කිරීමක් හෝ දැනගත යුතු කාරණාවක් තියෙනවද? අපි සභාව විවෘත කරන අපේ අනික් අහගෙන ඉන්න අයට ඒ පිළිබඳ යම් කිසි කාරණාවක් අහන්න තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. එහෙම නැතිනම් අපිට පුළුවන් ඊළංකානේ සාකච්ඡාවට ගන්න.
අවසරයි සන්නංශ, මෙතෙන්දී හරි සඳහන් කරපු ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක ඉන්ද්‍රිය ධර්ම වලට කෙලින්ම සම්බන්ධව නේ මම මට
මේ අපිට හයියෙන් ඇහින්නේ නෑනේ.
ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක එහෙනම් දැන් හරිනේ සන්නංශ. මේ ප්‍රඥා ඉන්ද්‍රිය
කියනවා.
ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක සම්බන්ධවයි මම ප්‍රශ්න කරන්නේ සාන්නස. ඒ ඉන්ද්‍රිය ධර්ම වලට සම්බන්ධවම කෙලින්ම නෙවෙයි. මට දැනගටියට තියෙන්නේ දැන් ඒ සරචන සමහර සංවල සදාන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අර දීගණිකායේ මට මතක හැටියට සෝනදන්නි සූත්‍රයේද කොහෙද මේ ප්‍රඥාව සහ සීලය කියන දෙක එකිනෙකට සම්බන්ධයි වෙන කරන්න බෑ. ප්‍රඥාවන්තයා සීලවන්තයි, සීලවන්තයා ප්‍රඥාවන්තයි කියලා.
ඔව්.
එතකොට මම ඔබ වහන්සේගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනා මෙන්න මේ දෙක මේ සම්බන්ධය කොහොමද? ඇයි මේ ප්‍රඥාව සදා සීලේ උපකාරී වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් සීලවන්තයා කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? එහෙම නැත්නම් සීල නැති එකන කොච්චර දැනුගත් කත්න ප්‍රඥාවන්තෙක් නෙවෙයි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. මෙන්න මේ කාරණේ පිළිබඳව විස්තරයක් ලබා දෙන්න කියලා ඔබ වහන්සේ ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. ඔව්, එතන මට මතක සූත්‍රේ නම් මතක නැහැ. මේ අවස්ථාවේ තමයි ඔය කාරණේ නම් මතකයි. සීලෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් සීලයත් පිරිසුදු වෙනවා කියන කාරණේ. එතකොට සීලෙන් කොහොමද ප්‍රඥාව සිද්ධ වෙන්නේ, ප්‍රඥාවෙන් කොහොමද සීලය සිද්ධ වෙන්නේ කියන කාරණය එකිනෙකට අපි සාමාන්‍යයෙන් කියවොත් අපි කියන්නේ අන්තර්ක්‍රියාකාරීත්වයක් කියලා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ උපදේශ දෙන්නේ, දේශනා කරන්නේ අපි අත් දෙක හොදනකොට එක අතකින් අනික් අත හේදෙනා වගේ මේ අතෙන් මේ අතත් හේදෙනවා කියන කාරණය. එතකොට සීලෙන් කොහොමද අපි ප්‍රඥාව මේ පිරිසුදු වීම සිද්ධ වෙන්නේ කියන කාරණය ගත්තොත් එහෙම අපි සීලය කියන්නේ මොකද්ද? කාය වාචාන සම්මෝධාන සීලං කියන්නේ. කාය වචනයන්ගේ සම්මෝධානය, ඒක රාශී භාවය කියන එක. එතකොට මේ සීලෙන් තමයි අපි ප්‍රඥාවට ආරම්භයක් ලබා දීම සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ හැම වෙලේම මේ සීලය තියෙන්න ඕනේ කියන එක. මේක අන්තර්ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. අර බට මිට නල කලාප සූත්‍රයේ තියෙන බට දඩු දෙකක් එකට තිබ්බහම එකිනෙක රඳා පවතිනවා වගේ මේ ප්‍රඥාව සීලයට, සීලය ප්‍රඥාවට හේතු වෙන්නේ. මේ සීලයේ තියෙන සීලම ස්වභාවය, එහෙමත් නැතිනම් ඒ කය වචනයේ තියෙන සංවර ස්වභාවය ප්‍රඥාවේ ආරම්භය. ඒ කියන්නේ අපි කියන්නේ නිහඬ බව ප්‍රඥාවේ ආරම්භය කියලා සාමාන්‍ය ඉදිනදා කතාවෙදිත් අපි කතා කරන්නේ. ඒතොර සීලෙන් තමයි මේකට අපිට මේ ප්‍රවේශය හදලා දෙන්නේ. මොකද කය වචන දෙකේ සංවර භාවයක් නැතිව ප්‍රඥාවක් ඇති වෙනවා කියන එක ටිකක් විශ්වාස කරන්න අමාරුයි. ඉතින් අපිට සාමාන්‍යයෙන් බාහිරව බැලුවොත් එහෙම ඕලාරික පැවැත්ම පේන්න පුළුවන්. නමුත් ඒ ඕලාරික පැවැත්ම නෙමෙයි සීලය කියන්නේ. ඒ සීලය කියන එකට බලපාන කය වචන දෙකේ ඒකාග්‍ර භාවයේ සමෝධානය කියන එක. එතකොට අර දැන් අපි වර්තමානයේ නම් බලන් ඉන්නේ සීලය කියලා කිව්වහම ඒ බාහිර ස්වરૂපයේ පුද්ගලයාගේ තියෙන. නමුත් ඒක නෙමෙයි එතන සීලය කියලා හඳුන්වන්නේ. එතන මේ පුද්ගලයාගේ ඒ හැසිරීම තුළ පවත්නා වූ යම් අභ්‍යන්තරයේ යම් ධර්මතාවයක් තියෙනවා. විශේෂයෙන්ම ඉතින් ඒ ධර්මතාවය වෙන මොකක්වත් නෙමෙයි, පුද්ගලයාගේ තියෙන ප්‍රඥාව. ඒ ප්‍රඥාව අනුව තමයි සීලය එතන තීරණය වෙන්නේ. ඒ නිසා තමයි සමහරක් වෙලාවට දැන් එකම සිද්ධිය උදාහරණයක් විදිහට මේක පැහැදිලි කරන්න ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් එහෙම රහතන් වහන්සේලාගේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම රහතන් වහන්සේලාගේ සීලය අඛණ්ඩයි. ඒක කැඩීමක් සිද්ධ වෙන්නේ සාමාන්‍ය ලෝක මේ පඤ්ඤාති වජ්ජ වගේව සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ලෝක වජ්ජ කාරණාවන් උන්වහන්සේලා අතින් ඛණ්ඩනය වෙනවා කියන එක ඒක සාර්ථක උත්තරයක් නෙමෙයි. දැන් අපේ ඔය කතා කරන ස්වාමීන් වහන්සේ උනත් අහලත් ඇති රහතන් වහන්සේලාට තියෙන සතිවිනය කියන කාරණාවන් අපි ලබා දෙනවා අධිකරණ සමත තුළ. මේම ලබා දෙන්නේ ඇයි? උන්වහන්සේලාගේ සීලය ප්‍රඥාවෙන් ආරක්ෂා වෙලා තියෙන. මොනම හේතුවක් නිසාවත් උන්වහන්සේලාගේ සීලය විශේෂයෙන්ම මම අපි මේ කතා කරන්නේ පඤ්ඤාති වජ්ජ ශික්ෂා පදවල ලෝකවද්ද කතා කරන්න ඕන. ලෝකවද්ද ශික්ෂා පද ගත්තාම උන්වහන්සේලාගේ ලෝකවද්ද ශික්ෂා පද ඛණ්ඩනයක් සිද්ධ වෙන්නේ. දැන් අපේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සිවුරු කන බිම ගැහුණා තමයි. ඊට පස්සේ බෙල්ලට සීස ස්වාමීන් වහන්සේ මේ ආහාර සංනිධිකාරක තියාගෙන හිටියා තමයි. නමුත් උන්වහන්සේලා ඉව ශික්ෂාපද පනවන කලින් ඒක සිද්ධ වුණේ. නමුත් උන්වහන්සේලාගේ අභ්‍යන්තර ආරක්ෂාව තියෙන මේක හොඳ උපමාවක් භාග්‍යතුන් වහන්සේ තව දේශනා කරනවා මේ සීලය කොහොමද ප්‍රඥාවෙන් ආරක්ෂා වෙන්නේ කියන එක. මට ඉපමාව මතකනේ අර මේ අර අතේ තුවාල නැත්තම් විස ඇල්ලුවට කමක් නැහැ කියලා තියෙන්නේ. කාට හරි මතකද ඒක? අතේ ධම්මපදයේ ගාථාවක් තියෙන්නේ, අතේ තුවාලයක් නැත්තම් විස ඇල්ලුවට කමක් නැහැ කියන එක. එතකොට එතන යම්කිසි සීලනාදී බෙහෙදයක් ගැන තමයි මට තේරෙන විදිහට කතා කරන්නේ. එතකොට නමුත් උන්වහන්සේලාගේ හිත පිරිසිදු වියතන අල්ලන්නේ මහා අමු විස, මහා හද්ද විසක් අල්ලන්නේ ගෑවිච්ච හැටියෙම ජීවිතක්ෂයට පත් වෙනවා. හැබැයි මේ උන්වහන්සේලාගේ හිත පිරිසුදුයි. අන්නේ හිත පිරිසුදු වෙන්නේ ඇයි? ප්‍රඥාව නිසා. ප්‍රඥාවෙන් හිත පිරිසුදු නිසා උන්වහන්සේලාගේ සීලය අර බාහිර ලෝකෙට පේන බැලු බැලමට පේන්නේ වැරද්දක් විදිහට. නමුත් එතන මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දවත් උදා එකට දාන්න පුළුවන් උදාහරණයක් තමයි, ඒක නම් ගොඩක්ම ගැලපෙන්නේ නැති වෙයි. අපි අර මොකද අන්දවනි එක්තරා භික්ෂුන් වහන්සේ නමක්ට ස්ත්‍රීන් පිරිසක් ඇවිල්ලා මේ අකරතැබ්බයක් කරලා යන්නේ. ආන්ගේ අවස්ථාවේදී පවා උන්වහන්සේලා අර සීලය කිසිදු ආකාරයකින් කඩලීමක් සිද්ධ වුණ නැහැ. ඒක සිද්ධ වුණ නැති ඇයි? ප්‍රඥාවී තියෙන ආවරණය හින්දා. පැහැදිලිද ඒ කාරණේ? ප්‍රඥාවෙන් උන්වහන්සේලාගේ සිත ආරක්ෂා කිරීම නිසා. ප්‍රඥාව කියලා කියන්නේ මෙතන අමෝහ චෛතසික කියන්නේ අමෝහේ තියෙනවා කියන්නේ ලෝභ දෝෂ නැහැ කියන එක. තේරෙනවද? එතකොට එතන තනිකර උන්වහන්සේලා ප්‍රඥාවෙන් තමයි සීලය ආරක්ෂා වෙන්නේ. උන්වහන්සේලාගේ නික්කලෙස් පිරිසිදු හිත තියෙන නිසා සීලය එතන ස්වභාවයෙන්ම ආරක්ෂා වෙනවා. එතන අපි සීලය කියන එක අපි ගන්න ඕනේ ඇත්තටම මෙතනදී අර මේ අපි කියන මේ 227ක් ශික්ෂාපදම නෙමෙයි. උන්වහන්සේලාගේ ස්වභාවය සීලය කියන්නේ ස්වභාවය කියන එකයි. උන්වහන්සේලාගේ ස්වභාවය කියන එකනේ සීලය කියන එකෙන් අදහස් කරන්නේ. අපිනේ ඊට පස්සේ ඊට වචන දෙන්නේ කාය වාචන සම්මෝදානං සීලං කියන එක. ඒතොර විශේෂයෙන්ම ලෝකවද්‍ය ශික්ෂාපදවල ආරක්ෂාවක් රහතන් වහන්සේලාට ලැබෙන්නේම මෙන්න මේ ප්‍රඥාවෙන් සිද්ධවන්නා වූ ආරක්ෂාව නිසා. ඒ වගේම තමයි ඒ අපි කතා කරේ අනිත් පැත්තට ප්‍රඥාව පැත්තේ ඉඳන් සීලේ පැත්තට කොහොමද පස්තම්බර වෙන ආකාරය. සීලේ පැත්තෙන් ප්‍රඥා පැත්තට ගියොත් එනිදී උන්වහන්සේලාත් ඒ ප්‍රඥාව ඒ උතුම්ම ප්‍රඥාවක් සාධනය කරගෙන තියෙන යම් සීලකින් ආරම්භ කරගෙන ඒ වත් මේ හතර වටේ ඇවිද මේ විකාර කර කර නෙමෙයිනේ එවැනි ප්‍රඥාවක් අවබෝධ කරගත්තේ. උන්වහන්සේලා ඒ වගේ උත්කෘෂ්ඨ වූ අරහත් වේ නම් වූ ප්‍රඥාවක් කරා ගමන් කරේ මේ කය වචන දෙක අමාරුවෙන් හරි සංවර කරගෙන. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් අපේ ශික්ෂා පදවල දේශනා කරන්නේ මේ මේ බ්‍රහ්මචර්ය මේ ශාසන බ්‍රහ්මචර්යාව අඬ අඬ හරි රැකපන් කියන කඳුළු වැකි මූලින් මේක මේ බහ බුදු හාමුදුරජාණන් වහන්සේම දේශනා මේක දන්න බුදුරජාණන් වහන්සේ කරන්න ලේසි නෑ කියලා. අඬ අඬ හරි කඳුළු වැකි මූලින් හරි කොහොම හරි මේක රැකපන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දෙන්නේ. ඉතින් එහෙම ඉතින් අඬ අඬ මොකද්ද මේ කරන්නේ? සීලේ නරකින් අඬ අඬ කඳුළු වැකි මූලින් මේ මැසි මඳුරු පීඩාවන් දරාගෙන මේ මේවා කරන්න කියන්නේ නෙවෙයි. මෙතන සීලය තමයි මුලින්ම රැකගන්නේ. සීලයෙන් තමයි පටන් ගන්න. සීලයෙන් අරගෙන අර වාගේ උත්තරීතර ප්‍රඥාවක් කරා යනවා. එතකොට දැන් පැහැදිලිද සීලය ප්‍රඥාවටත් ප්‍රඥාව සීලයටත් උපකාරී වෙන ආකාරය? ඒ ප්‍රශ්නේ යොමු කරපු අපේ ස්වාමීන් වහන්සේට පැහැදිලි.
එහෙම සන්නසේක මේ පැහැදිලි වුණා. ඔබ වහන්සේට නමස්කාර කරනවා.
හොඳයි. ඊට අමතරව මේ රේස් හෑන්ඩ් කරලා තියෙනවා අපේ
මහත්තයා. අවසරයි ස්වාමීන් වහන්ස, මම රෝහිණි මෑණියන්ට අවසර ලබා දෙන්න.
ඔව් හරි කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි.
මට මේ සාකච්ඡාවේ ටික අහන ඉන්නකොට මට මතක් වුණේ ස්වාමීන් වහන්ස අපි සීලයටත් ප්‍රඥාවටත් දෙකටම මුල් වෙන්නේ හේතු වෙන්නේ සතිමත් බවනේ. අපි සිහියෙන් හිටියොත් තමයි සීල රකින්නත් පුළුවන්, සිහියෙන් හිටියොත් තමයි ප්‍රඥාව වැඩින්නේ සති සම්පජාන කියන පැත්තෙන් ගත්තහම. ඉතින් එතකොටත් එහේ ඒ දෙකේ සම්බන්ධතාවය එනව නේද ස්වාමීන් වහන්ස?
ඔව් ඒක හරි. ඔව් ඒ කාරණේ හරි. ඒ කාරණේ අපි සීපත් කරන්නේද ගත්තේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි හරි. සතියෙන් තම සතියේ සිහිය තියෙනෝනේ මොනවා කරන්න. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා. මේ සතිය හැම තැනම තියෙන්න ඕනේ. මේ සතිය හින්දා නීති ප්‍රඥා යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය. ඔය ඥානයේ වැඩිවීමට හේතු වෙන්නේ සතිය. එතකොට තොර මේ සතිය කියන එක අත්‍යවශ්‍ය වූ කාරණයක්. ඒක නැතුව අපි මේවා කතා කරන්නේ නැහැ. තියෙන කතා කිරීම තේරුමක් ඇත්තෙම නැහැ. කියන්නේ පදනම තියෙන්න ඕනි සතිය. සතිය කියන පදනම මත පිහිටලා තමයි අපි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒතොර සතියෙන් තොරව අපි මේවා කතා කරනවනේ. ඉතින් මේ නිකන් ප්‍රලාප ටිකක් විතරයි. ඒක අභිවෘද්ධියට හේතුවයි කියලා මම නම් හිතන්නේ. හොඳයි. තව කාටවත් අදහස් ප්‍රකාශ කරන්න තියෙනවද? හොඳයි. එහෙම නැත්නම් අපි ඉදිරියට ගමන් කරමු. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු අපි වෙනුවෙන් එකී කාරණාවන් ඉදිරිපත් කරන දෙකට.
අශිතංගාර මේ ඊළඟට තියෙන්නේ පංච නිස්සරණියා ධාතු යෝ කියන කොටසයි. ඒ කොටස ඉදිරිපත් කරන්නම් ආශිතං.
හොඳයි ස්වාමීන් වහන්සේ.
පංච නිස්සරණියෝ ධාතුයෝ ඉදාඋසෝ බික්කුණෝ කාමේ මනසිකරොන්තෝ කාමේසු චිත්තං න පක්ඛන්දති නප්පසීදති සන්තිට්ඨಂತಿ න විමුච්ඡති නෙක්ඛම්මං කෝ පනස්ස මනසිකරොන්තෝ නෙක්ඛම්මේ චිත්තං පක්ඛන්දන්ති පසීදති සන්තිට්ඨಂತಿ සන්තිට්ඨති විමුච්ඡති తస్స తం చిత్తం సుగతం భావితం సువిట్టితం సుయిముత్తం సుసంయుత్తం కామేహి యేచ కామపచ్చయ ఉప్పజ్జంతి ఆసవా విఘాతా పరిలాహ ముత్తో సో తేహి న సో తం వేదనం వేదేతి ఇదమక్ఖాతం కామానం నిస్సరణం නිස්සරණීය වරහන් තුල විසංයුක්ත වූ වෙන් වූ ස්වභාව පසෙක ඇවැත්නි මෙහි වරහන් තුල අසුභාධ්‍යානයෙන් නැගී සිට කාමයන් මෙනෙහි කරන මහනකුගේ සිත කාමයන්හි නොපිවිසෙයි. වරහන් තුල කාමයන්හි නොපහදි, නොරැඳෙයි, නොඇලෙයි. වැලිදු නෙක්ඛම්මය වරහන් තුල දශ අසුභයන් වඩා ලබන ප්‍රථම ධ්‍යානය මෙනෙහි කරන ඔහුගේ සිත නෙක්ඛම්මයෙහි පිවිසෙයි. එහි පහදි, එහි රැඳී සිටි, එහි ඇලෙයි. ඔහුගේ ඒ සිත වරහන් තුල අරමුණෙහි මනාව ගියේ මොනවට වැඩුණේ, කාමයන් කෙරෙන් මොනවට නැගී සිටියේ, මොනවට මිදුනේ, කාමයන් කෙරෙන් වෙන් වූයේ වෙයි. කාමයන් හේතු කොටගෙන යම් ආශ්‍රව කෙනෙක්, යම් දුක් කෙනෙක්, යම් කාම දැවිලි කෙනෙක් උපදනාහුද ඔවුන්ගෙන් හේ මිදුනේ වෙයි. හේ ඒ වරහන් තුල කාම වේදනාද කාම පරිදාහ වේදනාද යන ද්විවිධ වේදනා නොවිදි. මේ වරහන් තුල අශුභ ධානය කාමයන්ගේ නිස්සරණය වරහන් තුල විසංයෝජනයයි කියන ලදී. එපමණ යාශතුන් ඒ කොටස.
එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට අපිට දැන් සාකච්ඡා කරන්නේ නිස්සරණීය ධාතු. ඒක හඳුන්වනවා නිස්සරණීය ධාතු කියලා හඳුන්වනවා. ඊට පස්සේ අපි මුලින්ම වචනාර්ථය තේරුම් ගන්න උත්සාහ කරොත් එහෙම නිස්සරණීය කියලා කියන්නේ නිස්සට, එමත් නැතිනම් විසංයුක්ත කියන එක. බහැරවෝ බහැර කළ, ඉවත් කළ කියන අර්ථය. එතකොට ධාතු කියලා කියන්නේ මෙතනම ධාතු කියලා කියන්නේම එතන ආත්ම භාවයන්ගෙන් ශුන්‍ය භාවය ප්‍රකාශ කිරීම සඳහා තමයි මෙතන ධාතු කියන වචනය ත්‍රිසනා කරලා තියෙන්නේ. අත්ථ ශුන්‍ය ස්වභාව කියන්නේ ආත්ම වශයෙන් ශුන්‍ය වූ ස්වභාවයක් පවතින ආකාරය, පවතින ස්වභාවය දැනවීමට තමයි මේ ධාතු කියන වචනය භාවිතා කරලා තියෙන්නේ. එතකොට පළවෙනියටම භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ කාමේ මනසිකරෝතෝ කාමේසු චිත්තං න පක්ඛන්ති නප්පසීති සම්තිට්ඨති න විමුච්ඡති. එතකොට මෙතන කාමය මෙනෙහි කරන්නා වූ භික්ෂුන් වහන්සේගේ සිත කාමයන් කෙරෙහි න පක්ඛන්දති, ඒ පිවිසෙන්නේ නැ, න නප්පසීදති, පහදින්නෙත් නැහැ, න සම්තිට්ඨති, පිහිටන්නේත් නැහැ, න විමුච්ඡති. සන්තිට්ඨති න විමුච්ඡති කියන එක. කැලෙන්නේ නැහැ, මිදෙනවා කියන එක. න සන්තිට්ඨති විමුච්ඡති කියන එක. එතකොට එහෙම නික්කම්ම කෝපානස්ස මනසිකාරතෝ නික්කාමි චිත්තං පක්ඛාන්දති පසීදේ සම්තීතේ විමුච්ඡති. එතකොට මෙතන කාමය මෙනෙහි කරන්නා වූ භික්ෂුන් වහන්සේ අන්ත යෝගාවචරයාගේ හිත කාමයේ පිහිටන්නේ නැත්තේ නොපිහිටන්නේ ඒ වගේම මිදෙන්නේ මිදෙනවා කියන කාරණේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක කාටද ඕක වෙන්නේ? ඒක එතන විස්තර කරලා නැහැනේ මොන මේ කාටද මොකටද වෙන්නේ කියන කාරණේ. නැත්නම් කාමයේ මෙනෙහි කරොත් එහෙම සාමාන්‍යයෙන් ගිහ කෙනෙක් ගත්තොත් පිහිටනවා ඉදලන් හිත බොහොම හොඳට පිහිටනවා මේ කිසිම අපහසුතාවයක් නැතුව. නමුත් මෙතන ඊට වඩා මේ අර්ථයක් තියෙනවා. දැන් අපි දන්නවානේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා නීයාර්ථ නීතාර්ථ කියලා වශයෙන් අර්ථ දෙකක් තියෙනවා කියලා. නීතාර්ථ කියලා කියන්නේ දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ දෙන්න ඕනි එහෙම නැත්නම් ඉදිරිපත් කරන්න ඕනි සීලෝම කාරණා කිසිවක් අඩු නැතිව සම්පූර්ණයෙන්ම දේශනා කරලා ඉදිරිපත් කරලා තියෙනවා. එතනින් කියන්නේ භාග්‍යතුන් වහන්සේ සමහරක් දේශනා මේ කේවල පරිපූර්ණ භාවයේ නැහැ කියන එක. එහෙම නෙමෙයි සියල්ලම තියෙනවා. නමුත් මේ අර ඒ පුද්ගලයාට වැටහෙන ස්වභාවයක් තියෙනවානේ. එතකොට සියල්ලටම වැටහෙන ස්වභාවය හැම සූත්‍රයකම නැහැ. සමහරක් සූත්‍රවල තියෙනවා මේ ඇතැම් අයට විතරයි වැටහෙන්නේ අනික් කටේව නේයාර්ථ විදිහට ගන්න ඕනේ. නීතාර්ථ කියලා කියන්නේ එවැනි ආකාරයට හැමෝටම වැටෙන ආකාරයට සීලුම ආකාරයෙන් කර්මකාරණ ගෙනහැර දක්වලා තියෙන සූත්‍ර දේශනා. නීතාර්ථ කියන්නේ. නේයාර්ථ කියලා කියන්නේ ඒ සමහරක් සූත්‍ර කාරණාවන් තියෙනවා ඒකට අපි අර්ථයන් වෙන මේ ඇදලා ගන්න ඕනේ. අදර ගන්නවා කියන්නේ සිසු සූත්‍රානුසාරයෙන් හෝ අටුවා ඒ ආචාරයෙන් හෝ තේර මේ තෙරුන් වහන්සේලාගේ මතාශ්‍රයෙන් හෝ කාරණාවන් ඇදලා ගන්නවා. ඒ වගේ තැනක් තමයි මෙතන තියෙන්නේ. මේ ආර්ථ කියන එක කියන්නේ කාපි කාරණාවන් ඇදලා ගන්න ඕනේ. කාමේ මනසිකාරෝතු කාමේසු චිත්තන්න පක්ඛාන්තති නප්පසීතති සම්තිට්ඨතින විමුච්ඡති කියන කාරණාවන් සිද්ධ වෙන්නේ කාටද? අසුභ ධ්‍යානයේ නැගී සිටියා වූ භික්ෂුන් වහන්සේට. අනික් අයට නෙමෙයි. අසුභය වඩපු නොවඩපු කට්ටියට නෙමෙයි, වඩපු කට්ටිය ගැන මේ කතා කරන්නේ. අසුභය භාවනාවක් විදිහට පුරුදු පුහුණු කරපු යෝගාවචර භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන තමයි මේ කතා කරන්නේ. මෙන්න මේ යෝගාවචරයන් වහන්සේ අසුභ ධ්‍යානයේ අසුභ භාවනාව සිද්ධ කරපු යෝගාවචරයන් වහන්සේ කාමයන් මෙනෙහි කරනකොට උන්වහන්සේගේ හිතට කාමය න පක්ඛන්දති පහත් දිවසෙන්නේ නැහැ. ඒ වගේම පහත් ඉන්නෙත් නැහැ, රැඳෙන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ. හැබැයි ඊළඟට දේශනා කරනවා නික්කම්මං කෝපානස මනසිකරවතෝ නික්කම්මේ චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති. ඒ අසුභ භාවනාවන් වර්ධනය කරන අසුභ කර්මස්ථානයේ වර්ධනය කරපු යෝගාචරයන් වහන්සේ නික්කම්මේ මේ මෙනෙහි කරනවා. නික්කම්මේ කියලා කි මේ කාම වස්තුන්ගේ නැතිවීම කියන එක නිත උතන සිව්පාසයේම අයිති වෙනවා. මුළු සිව්පාසයේම ගත්තහම ওই ටිකට අයිති වෙනවා. යෝගාචර භික්ෂුන් වහන්සේට භාවනාවේදී සහ භාවනාවේ නැගී සිටියන් පස්සේ උන්වහන්සේලාටම තේරෙනවා, අත්දැකීමෙන්ම තේරෙනවා. සමහරක් වෙලාවට අපි ප්‍රධාන සිව්පාසයේ විදිහට සැලකෙන අපි පින්ඩපාතයේ දිහා සාරකලා බැලුවොත් එහෙම දානේ කියන එක මහා ප්‍රශ්න නෙමෙයි. දානේ කියන එක කියන්නේ ඕන එකක්. හොඳට තිබ්බත් එකයි, නරකට තිබ්බත් එකයි, ලුණු තිබ්බත් එකයි, මිරිස් තිබ්බත් එකයි, අර පුත්‍රමාංශයේ වළඳනවා වගේ අරගෙන. එහෙම ස්වභාවයක් එනවා. ඒක එහෙම ස්වභාවයක් ඕනෑම යෝගාවචරයේට එනවා. අන්න ඒක එන්නේ ඇයි? ඒ විදිහට එන්නේ ඇයි? ඔය කියන විදිහට අසුභාදී භාවනාවන් සිද්ධ කරලා තියෙනතර ඒක අසුභයමත්ම නෙමෙයි. අසුභය කියන එකත් මෙතන ප්‍රධාන කාරණය. අපි එදිනෙදා කරන සතිමත් භාවයේ සිහිය දිනු කරනකොට, එදිනෙදා ජීවිතයේ සතියෙන් ගත කරනකොට, සතර සතිපට්ඨානයෙන් වර්ධනය කරනකොට ওই ටික උහුම්මම තමයි. ওই ටික ඒ ආකාරයටම සිද්ධ වෙනවා. වැඩිපුර කාමයන් පස්සේ යන්න හිතෙන්නේ හරියට ඒව මෙනෙහි වෙනකොටත් මෙනෙහි කරනකොටත් හරියට මේ දැන් මේක උපමාවකුත් අපිට දේශනා කරලා තියෙන අටුවා පරිශීලනය කරනවා නම් මෙතනදී උපමාවකුත් දේශනා කරන හරියට කුරුළු පිහාටක් කුකුළු පිහාට්ට ඉටිපන්දන් දැල්ලක නැත්නම් පහන් සිලුවකට ලං කරනකොට ඒ ලං වෙන ඒ පිහාට අනිත් පැත්තට හැකිලෙන්නේ යම්සේද, අන්න ඒ වගේ තමයි ඒ භාවනාවෙන් නැගී සිටලා යෝගාවචර මේ කාමයන් මෙනෙහි කරනකොට උන්වහන්සේගේ සිත මේකට බැහැගන්නේ. එන්න 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 ඇකිලෙනවා. හැබැයි මේ ආරක්ෂාව ඉදිනෙදා සෑම දිනකම භාවනා කරන යෝගාවචරයන් වහන්සේට තමයි ලැබෙන්නේ. හැමෝටම ලැබෙනවා කියලා එහෙම කියන්නත් බෑ. හැමෝටම ලැබෙන්න අවස්ථාව තියෙන ඒ පුද්ගලයාගේ තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණුව අනුව. එහෙම නැත්නම් අපි සාමාන්‍ය යෝගාවචර දිනචරියාවක් යෝගාවචර පුද්ගලිකව ගිහි වේවා පැවිදි වේවා නැවත නැවතත් භාවනාව කිරීමෙන් නැවත නැවතත් භාවනාවේ යෙදීමෙන් සතිමත් භාවයේ පුහුණු වීමෙන්ම තමයි මේ හැකියාව ලැබෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට යෝගාවචරයාට කාමයන් මෙනෙහි වුණත් ඒව සීමා වෙන්න පුළුවන් සීමා කරගෙන චිත්තානුපස්සනාවේ දක්වන විදිහටම ඒව පිහිටන්නේ සරාගං වා චිත්තං දිපජානාති මේ රාගසහිත සිතක් බව දැනගන්නවා. එතනින් එහාර ප්‍රපංචකරණයක් සිද්ධ වෙන්නේ නැහැ. යං වේදේති තං සංජානාති ඒ ටික සිද්ධ වෙනවා. නමුත් ප්‍රපංචකරණය දක්වා ගත කිරීමක එතන සිද්ධ වෙන්නේ නැහැ. භාවනා වේදුණා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑනේ මේ කෙලෙස් මේ හටගන්න එපා කියලා. හට ගන්න එපා නම් චිත්තානුපස්සනාවේ තියෙන රාගසයිති කොහෙන්ද හොයාගන්නේ? ඒ වල්ල ගන්නවත් බැහැ. එතකොට මෙතන තියෙනවා මේ කාම සංඥාවන් කාමසහිත සිත් අපිට භවනා කර කර ඉන්නකොට හට ගන්නවා. හරි භවනා ජීවිතය තුළ ඇති වෙනවා ඒ පරණ පුරුදු නිසා. නමුත් ඒව ප්‍රපංචකරණය කරලා එහෙමත් ඇතිනම් අපි වෙන විදිහකට කිව්වොත් එහෙම අනුසේ දේවල් පරිඋත්ථාන මට්ටමට ඇවිල්ලා වීතික්‍රම අවස්ථාවන් දක්වා ඉක්මවා යෑම කිසිලෙසකින් සිද්ධ වෙන්නේ නැහැ. ඉදිනදා ජීවිතයේදී අපි සතිය භවනාව පුරුදු පුහුණු කරනවා නම් ඒක නැති වෙනකොට තමයි අපිට සිද්ධ වෙන්නේ අර කියන විදිහට ඉක්මවා යෑමක් කෙලෙස් අනුසයාදී පැත්තෙන් ගත්තොත් පරිඋත්ථාන නිසා වීතික්‍රම අවස්ථාව ඊට පස්සේ සූත්‍ර අනුසාරයෙන් ගත්තොත් එහෙම ප්‍රපංචකරණයක් දක්වා ගමන් කිරීම සිද්ධ වෙන්නේ අපේ දිනදා ජීවිතය තුළ මේ භාවනා පුහුණු අඩුණොත් තමයි. එතකොට තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සෝට්ටිතං සුවිමුත්තං විසංයුත්තං කාමෙහි. අර විදිහට සතිමත් භාවිතය අසුබ ධානය කියන්නේ සතියමෙන් වෙන මොකක්වත් නෙමෙයි. සතර සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාව යට තියෙනවා මේ දස අසුබයන්. සායිතවර කතා කරන්නේ සතියේ. අසුබෙන් ගියා කියලා අසුබෙන් බැසගත්තත් කායanusasanave වෙන කමඨහනකින් බැසගත්තත් වේදනා චිත්ත ධම්ම කියන මේ මොකකින් බැසගත්තත් සෑම පර්වයක් අවසානයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය. ඔය ඥානේ නෝන වැඩියෙන් පිණසත් සිහිය වැඩියෙන් පිණසත් තමයි මේ දෙක තියෙන්නේ. ඒතකොට සති සම්පදන්නේ කියන කාරණා දෙක සිහියයි නුමනයි. ඒ ඕකම තමයි අපේ භාවනාවේදීත් අපි සිද්ධ කරන්නේ. එතකොට මෙහෙම අපි සිද්ධ කරනවා නම් ඒ හිත ඇවිල්ලා හොඳට භාවිත සිත සුගතං කියලා කියන්නේ මනාකොට ගමනක් ගිය හොඳ ගමනක් ගිය සිත සුභාවිත මනාකොට අපි කියන්නේ භාවිතයටගත් සිත සෝට්ටිතං කියලා හොඳ නැගී සිට සිත සුවිමුත්තං මනාකොට මිදුණු සිත ඒ වගේම කාමේහි විසංයුතං කාමයන් කෙරෙහි විසංයුත්ත වූ සිත. අන්න එහෙම සිතක් ඇති වුණා පස්සේ යේච කාමපච්චය උපජ්ජති ආසව විඝාතා පරිලාහ. කාමයේ හේතුවෙන් කාමය මුල් කොටගෙන කාමයේ කර්ණ කොටගෙන යා මාස්ත්‍රව විඝාත පරිලාහයන් හට ගන්නවා නම් සෝ තේහි මුත්තෝ. අන්න යෝගාවචර භික්ෂුන් වහන්සේ එයින් මිදෙලා තියෙන. නොසෝතං වේදනං වේදේති. ඒ පුද්ගලයා ඒ කාමයේ නිසා හට ගන්නා විඝාතවෝ පරිලාහයන් දැඩි කාම වේදනා කාම පරිදාහයන් යන මේවා නසෝතං වේදනං වේදේති. උන්වහන්සේ වේදනාව මේ වින්දනය කරන්නේ ඉදමක් අහතං කාමාරා නිස්සරණ. මේක කාමයන්ගේ නිස්සරණය කියලා කියනවා කියන එක තමයි මෙහිදී අපි අදහස් කරන්නේ. හොඳයි මම හිතනවා ඒ කාරණේ පැහැදිලි ඇති කියලා. ඒ සම්බන්ධයෙන් කාටරි අදහස් ප්‍රකාශ කරන්න තියෙනවද? මම සභාව විවෘත කරනවා සියලු දෙනාට ඒ සම්බන්ධයෙන් තවස කී අදහස් ඉදිරිපත් කිරීම සිද්ධ කරන්න තියෙනවා නම්.
අවසරයි සන්නන්ත දෙතින්දිත් මම ඉදිරිපත් වෙනවා. මේ කතා කරන්නේ මේ සුදුයද ගත්ත ගිහියෙක්. සමහරට මේ කතාන්තරයේ ඔය මම අහන ප්‍රශ්නේ මීට පස්සේ විස්තර වෙනවා ඇති. නමුත් මම අහන් ප්‍රශ්නේ සමහර විට මීට පස්සේ විස්තරණ වෙන්න පුළුවන් සානස. නමුත් මම ලබන සතිය නැති නිසාත් මට මේක ඇත්තටම ධර්ම සාකච්ඡාවේ විසඳ ගන්න ඕන වුණොත් හොඳයි කියලා හිතෙන ප්‍රශ්නයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට අපිට මේ කාමය අවසර සානස මේ කාම සංඥා ඇතුණින් පස්සේ මේ කාම සංඥා පිළිබඳ 10ක් ඇති වෙනවා. මේක මම 100ක් අත්දැකලා නෙමෙයි මේ කතා කරන්නේ. ඒක මම මේ විස්තර දැනගන්නට කතා කරන්නේ සානංශ. මේ කාම සංඥාව පිළිබඳ කාම සංඥාව තුල 10ක් ඇති වෙනවා. ඒතකොට මෙන්න මේ කාම සංඥාව ඇති වෙලා ඒ 10ට දේශ කරන්නේ නැතුව ඒ 10 දිහා බලාගෙන බලනකොට එහෙමත ඒකෙන් ඇති වෙන දුක දිහා බලනකොට මේක කාම සංඥාව එහෙමත ඒ කාම සිතිවිලි ඒ ආහාර පිළිබඳව ඇඳි පිළිම් මොකක් හරි සිතිවිලි දිකට පවතිනවා අනුශේ වශයෙන් කෙලෙසුත් තියෙනවා කය හිතත් පවතින හැබැයි මේ ඒක මේ අර වගේ දැවීම සැවිලි ඇති කරන්නේ නැහැ. ඒක කාමයේ තියෙන බව දන්නවා. කාමයේ තුල කාම සංඥාවක් තියෙනවා කියනටත් දන්නවා. ඒකෙන් දුකක් තියෙනවා කියනටත් දන්නවා. ඒ දුක දැවි ඒක ඒ දුක දැවිල්ලක් බවටපත් වෙන්නේ නැහැ. ඒක තියෙනවා. හැබැයි ඒක තියෙද්දි කය හිත පවත්වාගෙන ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒකෝට මෙන්න මේ தত্ত্বය තුල මට හිතෙනවා මේක ඇත්තටම මේ ඒ තියෙනකොට හිතනවා මේක තිබුණා කියලා ප්‍රශ්නයක් නෑ වගේ හිතෙනවා. තිබුණාට ඒ වෙලාවට පස්සේ ඉතින් ඒක නැතුනේ පස්සේ ප්‍රශ්න තමයි. නමුත් ඒ වෙලාවට ඒක ප්‍රශ්නයක් නෑ ඒක දිහේ පවත්වාගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ தত্ত্বය දිනු කරගන්න එහෙම නැත්නම් මේ தত্ত্বය තුලින් මේක මිදීමක් තියෙනවා නම් ඒ පිළිබඳව ඔබ වහන්සේ අනුකම්පා කරලා උපදෙස් ලබා දෙන්න කියලා මම ඉල්ලා
සිටිනවා. හොඳයි, තෙරුවන් සරණයි. එතකොට මේ කතාව ඒ කියපු දේ පැහැදිලි. එතකොට කාම සංඥාව තියෙනවා. කාම සංඥාව තියෙන බවක් දැනගන්න අනුසය මට්ටමේ යම් කිසි වේදනා ආදී තියෙන බවක් දැනගන්නවා. නමුත් ඒව තියද්දිත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව සිහියෙන් ඉන්න පුළුවන් කියලා කියන්නේ. ඒක තමයි අපිට ඉස්සරහට කරන්නත් තියෙන්නේ. එතකොට මේ කාම සංඥාව නැට ගන්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ තියෙන යම් කිසි ශක්ති ස්වභාවයන් නිසා. එතකොට මේවා හටගත්තයින් පස්සේ මේවට කිසියම් ආකාරයකට ප්‍රපංචකරණයට ලක් කරන්නේ නැතිව අපි කියන්නේ අර මේක දැනෙනවා, දැන් මේ තියෙනවා පමණයි. මොකද්ද දිත්තේ දිත්ත මත්තම් භවිස්සති, මුතේ මුත මත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති කියන්නේ. ආන් මේ මට්ටමේ නතර කරන් ඉන්න පුළුවන් නම් ඔය පොඩ උඩහට පොපිය වරින් වර උඩ පැන දදා ඇවිල්ලා ඕක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ප්‍රහාණය කරනවා කියලා වෙනම දගලන්න මේ කැහැපට ගහගෙන දගලන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට මේක දිහා බලාගෙන සතිමත් වෙන්න. සතිමත් වෙන්නකොට මේ ඊටු ටික පේන්න පටන් ගන්නවා. දැන් අපි සතිමත් වෙලා බලාගෙන ඉන්නකොට පේනවනේ දැන් ඊයේ තිබ්බ එක නෙමෙයි අද එන්නේ. එතකොට මේ ඔය කියන මේ සමුදය ධම්ම මේව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට මේව ඇවිල්ලා අර ඒ සමුදේ වයාදී ධර්මයන් ප්‍රකට වෙලා සාමාන්‍යකර ලකුණෙන් පස්සේ ආපහු විතින් ආවා කියලා මේ ප්‍රශ්නයක් නෙමෙයි. අර හැමදාම යකා දැක්කහම ගණන් ගන්න නැති වෙන්නේ. ආන් ඒ වගේ මේ යකාගේ තියෙන මේ කාම සංඥාවේ තියෙන බලේ නැති වෙලා යනවා. බලේ සම්පූර්ණයෙන්ම නැති වෙවි යනවා. නැති වෙන්නේ මොකක්වත් නෙමෙයි ප්‍රපංච කරන්නේ නැති හින්දා. යම් කිසි හේතුවකින් අපේ ප්‍රපංචකරණය සිද්ධ කරොත් අන්නා මමයා දාලා ලොකු සංසික වචනෙන් ගත්තොත් ඒ මමයා දාලා මේ කර අත දාලා හොද්ද හදලා ගත්තොත් එහෙම කලත්තලා එහෙනම් ඉවරයි. එහෙම හොද්ද කලත්තන්න මොනවද කරන්න යන්නේ නැතු ඒක දිහා ඔහේ බලාගෙන ඉනකොට ඒකම තේරෙනවා මේ හට ගැනීම නිරුද්ධිමාදී ලක්ෂණ තමන්ට ප්‍රකට වෙන්න පටන් ගන්න. කය වචනේ කට වචනෙන් කියන එකක් නෙමෙයි මේක. තමන්ටම අවබෝධයෙන් ඇති වෙන එකක්. මේක දිහා බලාගෙන ඉන්නකොට අර කියන කාම සංඥාවන් උඩපැනලා ඇති දාලා එයාම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ එතනින් එහෙම බලාගෙන ඉන්න මොකද වෙන්නේ? නිරුද්ධ වෙන ශක්තිය ප්‍රහාණය වීම සිද්ධ වෙන්නේ. ඒවයි තියෙන අකුසල අනුසේ ශක්තිය තමයි ප්‍රහාණය වෙන්නේ අනුසේ අවස්ථාව. එතකොට ඒත් එක්කම ඒ සංඥාවන්ට අදාළ ඒ වේදනාවන් පවා හට ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම සුඛ වේද කාම සංඥා ආදී එනකොට සුව වේදනා ශාරීරිය හට ගන්නවා නෑ නෙමෙයි. දැන් බලන්න වේදනා සංයුත් එහෙම අරගෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා ඒ රාගය රාග අනුසය පටන් ගන්නකොට හට ගන්නකොට ක්‍රියාත්මක වෙනකොට සුව වේදනාව අනිත් පැත්තට ඒත් එක්කම මේ සමගාමීව යනවා. ඒත් එක්කම අපිට සමාන්තරවම යනවා. එතන මේ වදිහ අපි බලාගෙන ඉන්නකොට මේවා දඟලන දඟලන නලියන නලියන හති දාලා වැහැල්ලා යනවා. එහෙම වැහැල්ලා ගියාම වැටෙනවා කියන්නේ මොකක්ද? යනවා කියන්නේ මොකක්ද? ඒ වගේ තියෙන අනුසේ මට්ටම් පවා දක්වා අඩු වෙනවා කියන එක. එකම සංඥාවකින් එකම වේදනාවකින් මේ සුඛ වේදනාවකින් කාම රාග ආදී අඩු වෙනවා කියලා කියන්න බෑ. මේක නැවත නැවතත් සේවනය කිරීමෙන් තමයි මේක අඩු වෙවි යන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඔය කියන සුව වේදනාවන් එහෙමත් නැත්නම් ඔය සුඛ සහගත වේදනාවන් රාගානුසේ ප්‍රහාණය සඳහා යොදා ගන්න කියන එක. යොදා ගන්නේ කොහොමද? වේදනානුපස්සනාවේ තියෙන්නේ කොහොමද? නිරීක්ෂණය කරන්න. බලන්න. බලාගෙන ඉන්න මොහොන්ට මොන දාලා ඉන්න අරමුණ දාගෙන. හැබැයි අත දාලා කලත්තන්න යන්න එපා. අත දාලා කලත්තනවා කියන්නේ මොකද්ද? මම මගේ කරගන්නවා කියන එක. ප්‍රපංච කරනවා කියන එක. ප්‍රපංචකරණයකින් තොරව ඒ තියෙන දේ දිහා බලාගෙන ඉන්නවා නම් ඒ ආකාරයෙන්ම ස්වභාවයෙන්ම මේවා නැති වෙලා යනවා. ඒකට අර මේ මතක් කලා වගේ අපිට මේ සිහිපත් කලා වගේ කර්ම දැක්වුවා වගේ අපිට පැත්තක දෙලා බලාගෙන ඉන්නවා. පරතෝ මගේ නෙමෙයි, මට අදාළම නැහැ. පැත්තක දෙලා බලාගෙන ඉන්නවා. ඒතකොට පේනවා මේක මේ දගලලා නැලියලා යනවා. ඉතින් ඒකම තමයි ඒස මග්ගෝ විසුද්ධිය. ඒ මොකද්ද සූත්‍ර? මොකද්ද ඒ ගාථා? ගාථා මතකක් නෑ මට. ඒස මග්ගෝ විසුද්ධිය කියලා එන්නේ මේ ඒ මොකද්ද? අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මින උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංඝූප සම්මෝසකෝ කියලා නේද? ඒකේ නැහැ. එතකොට ඒ ගාථා ඒකේ තියෙනවා ඒ කාට හරි මතකද ඒ සමග විසුද්ධිය කියන මේ ගාථා? මට මතක නෑ.
සබ්බේ සංඛාර දුක්ඛාති
යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒ සමංගෝ විසුද්ධිය. හා ඔය තියෙන්නේ සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. ඔන්න සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින. ඉතින් දකිනවා කියන්නේ මොකද? සිහියෙන් යුක්ත වෙනවා කියන එක. අතනින් බින්දති දුක්ඛේ පස්සී දුකේකේ කනකේන ඒ සමංගෝ විසුද්ධිය. ඔන්නෝක විසුද්ධියට මාර්ගය. ඒතොර තියෙන්නේ අපිට සතියයි සම්පජඤ්ඤයි සිහිය සතිය සතික්වාහම් වික්කවේ සබ්බත්තිකං වදාමි. ඔන්න සිහියමයි සතියමයි අන්තිමට අපිට එකම ප්‍රතිෂ්ඨා වෙන්නේ. පැහැදිලිද නැද්ද?
එහෙම තමයි. පැහැදිලි. ඔබ වහන්සේට නමස්කාර කරනවා.
එහෙනම් මේ වෙලාව 8:43 කාල වේලාව එහෙනම් ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා නිස්සාරණ වනයේට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අද දිනේදී අපේ ධර්ම සාකච්ඡාවේ සමාප්තිය අප කෙරෙහි කරුණාවෙන් සැන්තුම් කරන සේක්වා කියලා බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
හොඳයි. එහෙනම් අපේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ අද දවසේදී සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඒ කටයුතු පවර්ලා තියෙනවා අපේ පූජනීය රත්නපුරේ කෝවිද ස්වාමීන් වහන්සේට. ඉතින් කෝවිද ස්වාමීන් වහන්සේ බොහෝම ප්‍රසස්ත අන්දමින් ලොකු ස්වාමීන් වහන්සේ පැවරුවේ වගකීම බොහෝම උසස් අන්දමින් සිද්ධ කරලා මේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය බෙදා දුන්නා. සියලු දානයන් පරයා ධර්ම දානයම මුල් තැන ගන්නවා. ඉතින් අපි හැම දිනාගම හිතේ විශාල සතුටක් ජනිත වුණා. ප්‍රඥා ඇස දහම් ඇස විවර කරගන්නට අවස්ථාවක් උදාපත් කර දීම සම්බන්ධයෙන් අපි පූජනීය කෝවිද ස්වාමින් වහන්සේට ස්තුතිපූර්වකව අපි ගෞරවය ප්‍රකාශ කරනවා. ඒත් එක මේ පින්වන්ත ස්වාමින් වහන්සේ සිද්ධකරණ අධ්‍යාපන කටයුතුත් පණ භවනාදී කටයුතුත් ඉතාම සරුව ප්‍රකාරයෙන්ම සිද්ධ කරගෙන යන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් අපේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේටත් අපි පළමුවෙන්ම බෙදා හදා දෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා, දීර්ඝායුෂ සම්පත්‍ති උදාපත් වේවාත් කියලා අපි පූජනීය නිස්සරණවනේ ලොකු ස්වාමීන් වහන්සේටත් අපි මේ පින් ගුරු පූජාවක් කොට පුද කරමු. ඒත් එක්කම මේ රැස් වෙලා ඉන්න පින්වන්ත ස්වාමීන් වහන්සේලාත් ගිහි යෝගාවචර පිරිසටත් සිද්ධ කරන මේ බණ භාවනාදී කටයුතු සරුව ප්‍රකාරයෙන් මොහොඳින් සිද්ධ කරගෙන යන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවාත් කියලා අපි ප්‍රාර්ථනා තබමු. ඒත් එක්කම අප සියලුම දෙනා නාමයේ මිය පරලව යන්නට යෙදුනා වූ සියලුම ඥාති මිත්‍ර බන්ධුවරයොත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ට ලැබුණා වූ ජීවිත වඩ වඩා සැපදායි වෙත්වා. අවසානයේ පතන උතුම් බෝධියකින් සුවසේ නිවන් දකින්නටත් මේ පින් එකසේම හේතු වාසනා වේවාත් කියලා ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම දෙවියන් සහිත ලෝක සත්වයාට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් ලැබුණා වූ දිව්‍ය ආශ්චර්ය වඩා අභිවර්ධනය වෙත්වා. පතන උතුම් බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ කුසලයේ හේතු වාසනා වේවා අනුමෝදන් වෙත්වාත් කියන අපි සිත් තබාගෙන අපි සිළුම දෙනාට යහපතක්සේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව දෙවියන්ටත් ඥාතීන්ටත් ගාථාවන් සජ්ජායනා කරලා පින්පෙත් අනුමෝදන් කරමු. එත්තාවතා චාම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චාම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චාම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මා අට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මම් පරං. ඉදං වූ ඥාතීනං හෝතු සුඛි හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.